ගරු කරුණාතිලක අමත්තුමා.
ගරු කථානායකතුමනි, බෙහෙවින්ම ස්තුතියි කාලය ලබා දුන්නට. අපි දන්නවා රටක් හැටියට අපිට තියෙන අභියෝගය එක පැත්තකින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීම, ඒවගේ මේ ශක්තිමත් පදනම මත ප්‍රමාණවත් සහ ඔරොත්තු දෙන ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යමින් ඒ ආර්ථික වර්ධන වේගයේ ප්‍රතිලාභ මහ ජනතාවට ලබා දීමේ වගකීම තමයි එක පැත්තකින් ආණ්ඩුවක් හැටියට තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා අපි කොයිතරම් දුරට උත්සාහ කරත් ආර්ථිකයේ කොයිතරම් දුරට ශක්තිමත් වර්ධන වේගයක් අත්පත් කරගත්තත් මේ ඒ ආර්ථික ක්‍රියාවලියට අනුගත වෙන්න අපහසු ඒකෙන් හැලිල යන කොටසක් ඉන්නවා. අන්නේ කොටස, ඒ ආන්තීකරණයට ලක්වෙච්ච කොටස හොයලා බලලා ඒ අය ඉලක්ක කරගනිමින් ඒ අය නගා සිටවීම සඳහා, ඒ වගේම ඒ අයගේ සුභසාධනය ලබා දීම සඳහාත් වගකීම ආණ්ඩුවකට තියෙනවා. ඒ වගේම අපි මේ ඒ ප්‍රමාණවත් ආර්ථික වර්ධනය, ඒ ආර්ථිකය ශක්තිමත් කරන අතරේ ඒ වෙනකන් ඒ ආන්තීකරණය සහ පීඩාවට ලක්වන ජනකොටස් ඉලක්ක කරගනිමින් ඔවුන් සවිබල ගැන්වීමේ වගකීමත් ආණ්ඩුවකට තියෙනවා. එතකොට අපි හැම අවුරුද්දකම ඉදිරිපත් කරන අයවැය තුළ මෙන්න මේ අරමුණු පෙරදරි කරගෙන තමයි අපේ අයවැය ප්‍රකාශය, අයවැය යෝජනා ඉදිරිපත් කරන්න ඕන. ඉතින් අපි දන්නවා දැනටමත් සංඛ්‍යාලේඛන මත ඉදිරිපත් වෙලා තියෙනවා 2024ට සාපේක්ෂව ඒ වෙනකොට දුර්වලලා තිබිච්ච ආර්ථිකයේ පදනමේ යම් යම් ක්ෂේත්‍ර 2025 තුළ ශක්තිමත් කරන්න ජාතික ජන බලවේගය හැටියට ඒ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරින්නේ නැතුව අපි එක පැත්තකින් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරා, ඒ වගේම වසර ගණනාවක් අතරමැද බඳවාගත්තේ නැති පිරිස් බඳවා ගැනීම සඳහා අනුමැතිය දුන්නා, ඒක ආරම්භ කරා. ඒ වගේම බිලියන ගණනක් අලුතෙන් යොදවලා නතර වෙලා තිබුණු ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරා. ඒ වගේ විශේෂයෙන් මහා මාර්ග වගේ දේවල්, ඒ වගේම ජල ව්‍යාපෘති වගේ දේවල් වසර ගණනාවක් නතර වෙලා තිබුණේ ඒ ආරම්භ කිරීම සඳහාම සමහර වෙලාවට අපිට බිලියන ගණනක් වියදම් කරන්න සිද්ධ වුණා. හැබැයි ඒ සියල් අතරේ අපි විශ්‍රාම බැටු වැඩි කරා. ඒ සියල් අතරේ මේ මූල්‍ය විනය පවත්වාගෙන යනගෙනමින් ප්‍රාථමික ගිණුමේ ශේෂය දළ ජාතික නිෂ්පාදිතයේ 2.3%ක පවත්වාගෙන යන්න අපිට පුළුවන්කම ලැබුණා. 2024ට සාපේක්ෂව ට්‍රිලියන 0.8ක් වෙච්ච එක ට්‍රිලියන 1.5 දක්වා වර්ධනය කරන්න මේ කාලය තුල අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම රාජ්‍ය ආදායම ජල ජාතික නිෂ්පාදිතයේ 16%ක ප්‍රමාණයක පවත්වාගෙන යන්න අපිට පුළුවන්කම ලැබුණා. සමහර අය කියනවා මේක මොන්ටිසෝරි ළමයෙකුටත් කරන්න පුළුවන් කියලා. හැබැයි 2025 දී කිසිම අතිරේක බදු මුදලක් පනවන්නේ නැතුව තමයි, ඒ වගේම ජනතාව මත අතිරේක බරක් පටවන්නේ නැතුව තමයි මේ කාර්යය කළා තියෙන්නේ. ඒ නිසා මොන්ටිසෝරි ටීචර් ලගෙන් අහන්න පුළුවන් ඇයි ඔයගොල්ලෝ බලයට ඉන්න කාලේ මේ දේවල් කරන්න බැරි වුණේ කියලා. බදු නිසි පරිදි කළමනාකරණය කරමින්, බදු දැල ශක්තිමත් කරමින් පනවන ලද බදු, ඒ වන විටත් පනවන ලද බදු ඒක රාශී කරගනිමින් තමයි රාජ්‍ය ආදායම් වැඩි කරගත්තේ අතිරේක බදු පනවන්නේ නැතුව. එතකොට රට තුළ මූල්‍ය උත්පාදනය සිදු කරනවා වගේම රට තුළ රුපියලේ වැඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා වගේම විදේශ මුදල් ඩොලර් උපයා ගැනීම සඳහා විදේශීය ප්‍රේෂණ අපනයන ආදායම ඉහළ නැංවීම, ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ ශක්තිමත් කිරීම මේ කාලය තුළ අපිට කරන්න පුළුවන්කම ලැබුණා. ඒතර අන්නේ වගේ කරුණු මත අර ආර්ථිකයේ පදනම දුර්වල කරන ක්ෂේත්‍ර ශක්තිමත් කළා. ඒ පදනම ශක්තිමත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම හැබැයි මෙහෙම ශක්තිමත් වුණාට අපි දන්නවා තවමත් ඒ ආර්ථිකයේ නොවිසිඳුණු ගැටලු ගණනාවක් තියෙනවා. අපි රැකියා නියුක්තිය සියයට හතලිස් සතේ තිවිච්ච එලේබ පෝසගේ සියයට හතලිස් සතේ තිවිච්චක සියයට හතලිස් නමය දක්වා වැඩිකර සියයට දෙකකින් වැඩි කරන්න පුළුවන්කම ලැබුණ. නමුත් තවමත් තවමං තමන්ගේ අධ්‍යාපන සුසුකම් සහ වෙනස් සුසුකම් මත රැකියාවක් හොයාගන්න බැරි තරුණයෝ ඕන තරම් ඉන්නවා. එවගේම ආන්තීකරණයට ලක්වෙච්ච අය තවමත් සමහර අංශවලින් පීඩාවට පත්වෙනවා. අපි 2025 අවුරුද්ද තුලත් කොයි තරම් දුරට ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක කරත් මේ වගේ අපිට ප්‍රවාහනයේ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්. තවමත් 100%ක් විසඳෙන්නේ නැති. එහෙමනම් මෙන්න මේ අයගේ ආර්ථික පදනම ශක්තිමත් කළා ආර්ථිකයේ තියෙන මේ ගැටලු සම්පූර්ණ කරන්න නම් ඒ ගැටලු වල සඳහා විසඳීමේ දිශානතියකට අපි ලං වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි ඉහළ ආර්ථික වර්ධන වේගයක්. එතකොට 2025 අයවැය අපි ඇත්තටම ඉලක්ක කරන්නේ මෙන්න මේ අපේ ආර්ථිකයට ඔරොත්තු දෙන ඒ වගේම ආර්ථික වර්ධනය ඉස්සරහට පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සහ ඔප්ටිමල් ප්‍රසස්ත ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්න. එතකොට ඒ සඳහා අපි කටයුතු කරන අතරේ අපිට පේනවා විශේෂයෙන් ආයෝජන ඉහළ නැංවීම සඳහා අපි විසින් ගන්නා ලද යෝජනා මොනවද කියලා. දැතරම ගත්තහම අපි කලින් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා අපි විසින් සමහර අනපනත් ඒ සඳහා අවශ්‍ය වන නීති අනපනත් සම්පූර්ණ කරන්න කටයුතු කරේ නෑ කියලා. දැන් උදාහරණයක් ඇරෙඩ ගත්තොත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත. මේක 2026 මුල් කාලය තුල පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සම්පාදනය කරලා තියෙන්නේ. කැබිනට් අනුමැතිය අරගෙන ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට යවලා ඒ කාර්යතාවයේ තමයි දැන් තියෙන්නේ අවසන් අදියරේ. ඒ වගේම ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘති පනත, ඒ වගේම කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සංශෝධනය කරන්න අපි කටයුතු කරනවා කියන එක 2026 ඇතුළතදී කරනවා කියන එක දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම ආයෝජන ආරක්ෂණ පනත මේ පනතත් 2026 අවුරුද්දේ මුල් කාලය තුල පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකටත් සම්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ ගරු මන්ත්‍රීවරයා සඳහන් කර පනත් වලින් ගණනාවක් මේ වෙනකොට අවසන් අදියරේ තියෙන්නේ. එහෙම නැතුව මේක මගහැරලා කටයුතු කරන්න අපි ආණ්ඩුවක් හැටියට කොයි වෙලාවකටවත් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා මේ ආයෝජන ඉහළ නැංවීම සඳහා මේ අනපන අවශ්‍ය වන නීති රීතීන් අනපනත් තියෙන අනපනත් සංශෝධනය කිරීමත් සමහර නීතීන් අලුත් අනපනත් ගෙනීමට කටයුතු කරන අතරේ අපි දන්නවා මේ අයවැයෙන් ආයෝජන කලාප පළාත් මට්ටමින් පුළු කිරීම සඳහා විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ඒ කාර්මීකරණයට ලක් කරලා ඒ ව්‍යවසායකයන් අලුතෙන් නැති කිරීම සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් වැදගත් වෙන කරුණු තමයි මේ අලුත් ආයෝජනයන් ඇති කරනකොට ජනාධිපතිතුමා තමන්ගේ අයවැය කතාවේදී කිව්වා අපේ ඉඩම් පරිහරණ සැලැස්ම පිළිබඳ ඒ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපිට දෙසරයක් හිතන්න ඕන. පැරණි යුගයේ තියෙන පැරණි කාලයට අදාළව තියෙන ඉඩම් පරිහරණය පිළිබඳ ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යන්න ඕනද? එහෙම නැත්නම් මේ අලුත් ආයෝජනයන්ට හිතකර පරිසරයක් අත්පත් කරගනිමින් අපේ ඉඩම් පරිහරණ සැලැස්ම පිළිබඳ කල්පනා කරන්න ඕනද කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපේට ආයෝජකයෝ එනවා. ආයෝජකයෝ ඇවිල්ලා අපිට ව්‍යාපෘති ගෙනනකොට ඒ ව්‍යාපෘතියට ගැළපෙන විදිහට තමයි සමහරලාට අපි ඉඩම් හොයන්නේ. එතකොට මේ සමහරලාට ඉඩම් ගැළපෙන ඉඩම හොයාගත්තට ඒ අවශ්‍ය වන යටිතල පහසුකම් සමහරලාට විදුලි වලය, සමහරලාට ජල සැපයීම මේ වගේ යටිතල පහසුකම් වල ගැන ආරම්භ කරන්න වෙන්නේ ආයෝජකයා ලංකාවට ආවෙන් පස්සේ යෝජනාවත් එක්ක. නමුත් එතකන් ආයෝජකයේ කපිත් එක බලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කල්පනා කරලා තියෙන්නේ අපි ආයෝජනය කළ හැකි ඉඩම් හඳුනගෙන ඒ ඉඩමට අදාළ මොන වගේ ආයෝජනයන් කියලා පිළිබඳ කල්පනා කරලා ඒකට අවශ්‍ය වන යටිතල පහසුකම් ආයෝජකයන් එන්න කලින් යටිතල පහසුකම් හදලා ඉවරලා අපි ඩිජිටල් බැංකුවක් හදනවා. එතකොට ඇතුළත් මේ ඒ ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් ඩිජිටල් බැංකුවක් මධ්‍යම බැංකුවක් සෙන්ට්‍රලයිස් වෙච්ච බැංකුවක් හදනවා. එතකොට අපිට ආයෝජකයා ආවන් පස්සේ ආගේ යෝජනාවත් එක්ක අපිට බලන්න පුළුවන් ඒ ආයෝජකයාගේ යෝජනාවට ගැළපෙන ඉඩම කොහෙද තියෙන්නේ. ඒකේ යටිතල පහසුකම් මේ වෙනකොටත් එතකොට සංවර්ධනය කරලා ඉවරයි. එතකොට ආයෝජකයාට පුළුවන් ඉතාමත් ඉක්මනින් එයාගේ ආයෝජන කටයුතු පවත්වාගෙන යන්න. මෙන්න මේ වගේ ආයෝජනය ඉහළ නැංවීම සඳහා, ඒ වගේම ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා ඇත්තටම මේ අයවැය යෝජනා තුළ ඉතා සාධනීය යෝජනා ගණනාවක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම වැදගත් වෙන කාරණයක් තමයි රටේ ආර්ථික වර්ධන වේගය අත්පත් කරගන්න නම් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ ඒ ව්‍යවසායකත්වයේ පුළුල් කිරීම සඳහා එක පැත්තකින් ඔවුන් ආරක්ෂා කරන්නත්, ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යවසායකත්වයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපි කටයුතු කරන්න ඕන. ඒ සඳහා තමයි ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්ම ව්‍යවසායකයන්ගේ සංවර්ධනය සඳහා මේ අයවැයෙන් බිලියන 53.4ක් මුදලක් වෙන් කරන්න යෝජනා කරලා තියෙන්නේ. ඒ මුදල් වෙන් කරලා විතරක් නෙමෙයි, ඇත්තටම එතනින් පස්සේ ඒ හිතකර පරිසරය ඇති කිරීම සඳහා සමහර ලාට අවශ්‍ය වෙන පරිපාලනමය ව්‍යුහයන්, ඒ වගේම සමහර වෙලාවට අවශ්‍ය වෙන වෙනත් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා මේ අයවැය යෝජනා ඉදිරිපත් කරලා තිනවා. උදාහරණයක් ඇරෙට අපි දන්නවා මේ යෝජනාව තුළ තියෙනවා කාර්මික සංවර්ධන මණ්ඩලයේ යටතට ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන අධිකාරිය වගේ ඒ දේවල් එකතු කළා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තනි ආයතනයක් බවට පත් කරන්න. එතකොට යම් යම් අනුමත කිරීම කරගන්න, ඒ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවට ඒ ආයෝජකයට බලපාන තීන්දුව తీරන ඉක්මනින් කාර්යක්ෂම ගන්න පුළුවන් වෙන විදිහේ ඒ පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් ඇති කරන්න මේ අයවැය යෝජනා තුල ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කර්මාන්ත කලාප ඇති කිරීම සඳහා මිලියන 5000ක් මේ අයවැයෙන් කලින් මූලික යෝජනා තුළ 4000ක් තිබුණා. අයවැය කතාවේදී තවත් 1000ක් වෙන් කළා, මිලියන 5000ක් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපිට මතකයි 2025 දී අපරහිත ණය රුපියල් මිලියන 4270ක් වෙන් කරා. දැන් සමහරු අහනවා මේකෙදී අපි ඒ යෝජනාව තුළ යම් අදහසක් තිබුණා වෙනම බැංකුවක් හදන්න. හැබැයි පසු කාලීනව වඩා ප්‍රායෝගික නිසා තියෙන රාජ්‍ය බැංකු ප්‍රයෝගී කරගනිමින් මේ මුදල ලබා දෙන්න කටයුතු කරා. දැන් සමහරු අහනවා කොහොම අලුත් බැංකුවේ හැදුවද කියලා. හැබැයි බැංකුවේ හැදුවේ නැති වුණාට පහුගිය සැප්තැම්බර් මාසයේ වෙනකොට මේ මුදලෙන් 94% ඒ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකරුවන්ට ලබා දෙන්න ඒ අපර රහිත ණය රුපියල් මිලියන 4028ක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒතර ඒක අන්තයෙන් සාර්ථක වෙලා නැද්ද? මේ සාර්ථකත්වයේ නිසාම 2026 ඇවේ ඒ සඳහා මිලියන 7000ක් අලුතෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන් අනිකුත් තවත් යෝජනා අතරේ ඒ වගේම මේ පවතින ව්‍යාපාරිකයන්ට සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් එයාට රුපියල් මිලියන 25 දක්වා ණය ලබා ගන්නත්, කිසියම් ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පාලා තියෙන අය ඉන්නවනම් එවැනි ව්‍යාපාරිකයෙකුට රුපියල් මිලියන 15ක් දක්වා ලබා දෙන්නත්, ඒ ව්‍යවසායකයන්ට ණය ලබා දීම සඳහා තවත් රුපියල් මිලියන 5900ක් වෙන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එක පැත්තකින් ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගැනීම සඳහා, ඒ වගේම ඒ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කරන්නත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යවසායකයන් ශක්තිමත් කරන්නත් අවශ්‍ය වන යෝජනා 2025 ගෙන ආපු යෝජනා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ අයවැය තුළ ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මම තව එක කාරණාවක් විතරක් අරගෙන අපේ අවසානයට උමෙන්නම්. අපි දන්නවා ඩිජිටල්කරණය කියලා කියන්නේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රමුඛතම අවධානය යොමු කළා කටයුතු කරපු එකක්. 2025 දී අපි ඒ සඳහා සාධනීය යෝජනා ගෙනාවා වගේම ඒ දුරින් තවදුරටත් ඉස්සරහට යමින් මේ අවුරුද්දේදී රුපියල් මිලියන 25,500ක් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා ඒ අවුරුද්දේ අඳුන්වල දුන්නු ගෞපේ කියන සිස්ටම් එක මිලියන 2000කට වඩා ගනුදෙනු සංඛ්‍යාවක් මේ වෙනකොටත් අවසන් කළා තියෙනවා. ඉතා ශක්තිමත් සාර්ථක ව්‍යාපෘතියක් හැටියට. ඒ වගේම රාජ්‍ය ලේඛන ඩිජිටල්කරණය කිරීම සඳහා ගෞටෙක් කියන ව්‍යාපෘතියක් ඇති කරලා ඒ හරහා ඒ ලේකන ඩිජිටල්කරණය කරලා ඒ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා අවශ්‍ය යෝජනා ගණනාවක් මේක තුල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් ඉකොනොමික් කවුන්සිල් එකක් හදන්න. ඒ වගේම 2026 පළවෙනිවත් පළවෙනි තුන්වෙනි කාර්තුව වෙනකොට පළවෙනි ඩිජිටල් හැඳුනුම්පත ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන් භෞතික මුදල් physical currencies හැකියතාක් දුරට අඩු කරලා ලෝකයේ දැන් තියෙන ට්‍රෙන්ඩ් එක සම්ප්‍රදාය ඒක හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම ඒ වගේ තියෙන සියලුම ට්‍රාන්සැක්ෂන් බොහෝ වෙලාවට හැකියතාක් දුරට ඔන්ලයින් සිස්ටම් එකකට ප්ලැට්ෆෝම් එකකට ගේන එක තමයි ලෝකයේ ට්‍රෙන්ඩ් එක. ඉතින් මෙන්න මේ විදිහට මේ භෞතික මුදල් අඩු කිරීම සඳහා රාජ්‍ය විශේෂයෙන් රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී සේවා ගාස්තු අය නොකරන්න තීරණය කළා තියෙනවා. මේ විදියට සිදු කරන ගනුදෙනු ඒ ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා කරන ගනුදෙනු ධෛර්යමත් කිරීම සඳහා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය වන පද්ධති වැඩි දියුණු කරන්න. ඒ වගේම පද්ධති වැඩි දියුණු කරන්න මිලියන 1000ක් ඒ වගේම පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා මිලියන 500ක් වෙන් කළා තියෙනවා. මේ ආදී වශයෙන් ගත්තහම අපිට ඩිජිටල් කරණයේදී අවශ්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වන යෝජනා ඒ වගේම මේ යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන මේ 2026 අයවැය තුල අපි ඉදිරිපත් කළා තියෙනවා. මෙතෙන්දී මතුවෙන තවත් කාරණයක් ඔය සමහර අය අහපු දත්ත මධ්‍යස්ථානයක් ඇති කරලා ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ඇති කිරීම සඳහා මිලියන 500ක් වෙන් කළා තියෙනවා. මට මතකයි ඔය සමහරු අහනවා මේ මිලියන 500ක් වෙන් කරලා දත්ත මධ්‍යස්ථාන ඇති කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඒකට තේරෙන්නේ නැති එක තමයි මේ මිලියන 500 අපි වෙන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සහ අවශ්‍ය වන සක්්‍යතා අධ්‍යයනය සහ අනිකුත් දේවල් කරන්න යටිතල පහසුකම් ඇති කරන්න. මේකෙන් අදහස් වෙන්නේ මේ මිලියන 500න් තමයි දත්ත මධ්‍යස්ථානය හදන්නේ කියලා. ඒකට අවශ්‍ය වන රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායකත්වයේ අවුල්කාරක අවුල්කාරීත්වය එහෙම නැත්නම් වෙනත් ගැළපෙන ආයෝජන ආදර්ශ පාවිච්චි කළා මේ දත්ත මධ්‍යස්ථාන ඇති කරනවා කියන තීරණය අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ඇති කරන්න තමයි ඇත්තටම මේ ව්‍යාපෘති මේ මිලියන 500 වෙන් කරන්නේ. ඒ වගේම કૃතිම බුද්ධිය විදේශීය පුහුණුව ශිෂ්‍යත්ව ආදිය පාසල් දරුවන්ට සහ විශ්වවිද්‍යාල වලට ලබා දීම සඳහා පර්යේෂණ අංශයේ ශක්තිමත් කරන්න තවත් මිලියන 7850ක් වෙන් කළා තියෙනවා. මේ විශ්වවිද්‍යාල ගැන කතා කරමු තා මම කැමති පොඩි වෙලාවක් අරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සඳහා
you have another 2 minutes honorable member.
ඔව්. විශ්වවිද්‍යාල සඳහා මහපොළ වැඩි කරන්න ඒ වගේම අපේ කාලය තුල පහුගිය අවුරුදු 2500ක් වැඩි කරා. ඒ වගේම මේ අවුරුදු තවත් 2500ක් වැඩි කළා 100%කින් වැඩි කළා තියෙනවා. වෛද්‍ය පීඨ සංවර්ධනය කිරීම සඳහා මිලියන 11000ක්, පර්යේෂණ කටයුතු වර්ධනය කරන්න මිලියන 11500ක්, උසස් අධ්‍යාපනය සඳහා සියලු ආබාධිත දරුවන්ට මාසික රුපියල් 5000ක් ලබා දෙන්න, ඒ වගේම නේකාසිකාගාර ප්‍රසංස්කරණයට නවතා දෙමු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න, විශ්වවිද්‍යාල පනතේ සීමිත වෙනස්කම් කීපයක් මේ ආදී විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පියවර ගණනාවක් මේ වෙනකොට අරගෙන තියෙනවා. හැබැයි ওই අතර සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ට ආවේනික ගැටලු කීපයක් තවමත් තියෙනවා කියලා. ඒතර අර bigger picture එක බලන්නේ නැතුව විශ්වවිද්‍යාලයේ වල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඒ අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ ගාණ්ඩුව හැටියට ගත්ත පියවරන් කල්පනා කරන්නේ නැතුව අර තමන්ට බලපාන පුද්ගලික ප්‍රශ්නය සම්බන්ධයෙන් විතරක් කතා කරලා ඒක හුවා දක්වන්නත් සමහරලාට අවශ්‍ය කෙනෙකුට පුළුවන්. අවසාන වශයෙන් මම කල්පනා කරා මේ අයවැය සම්බන්ධයෙන් රටේ ජනතාව මොනවද කියන්නේ කියන එක ගැන බලන්න. හේෂණ කුරුප්පු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිතුමා කියනවා 2026 තියද්දී රජයේ බලාපොරොත්තු වෙන ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ජල ජාතික නිෂ්පාදිතයේ 2.5% විදිහට පවත්වාගෙන යන්න. මේ අවුරුද්දේ අතිරික්තයක් තියෙනවා 2.5% වැඩි ප්‍රමාණයකට. රජයේ අතිරික්තයක් එකතු කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක හොඳ දෙයක්. එයින් ණය සේවාකරණය කරන්න පුළුවන් ඒ අතිරික්තයේ යොදවලා. ඒ වගේම සංචාරක මණ්ඩලයේ මාගෝ උපදේශක
honorable member your time is over.
ඔව්. ඒක කියනවා අර සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා ගත්ත පියවර අගය කළා. මේ වගේ මහාචාර්ය ප්‍රසාද් සේරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ, ඒ වගේම මහාචාර්ය පූජ්‍යත විජිතපුරේ විමලරත්න වගේ හාමුදුරුවරු, මේ වගේ ආර්ථික ක්ෂේත්‍රයේ විද්වත් අය මේ අයවැයේ තියෙන යෝජනා සම්බන්ධයෙන් දැකලා ඒ සාධනීය පියවර අගයන්ලා කටයුතු කරන්න ඕන. ඔය අතරේ අපේ විපක්ෂයේ සමහර අයත් මේ සම්බන්ධයෙන් කතා කරනවා. මම තප්පර කීපයක් විතරක් අරගෙන ඒක කතා කරලා මගේ කතාව අවසන් කරන්නම්. මම එකක් විතරක් ගන්න. අපි දැන් ඇත්තටම අපි දැක්කා අර කොළඹ ලෝටස් රවුමට මතට බහලාන්න තිබිච්ච ඒ අධිවේගී මාර්ගයේ එතන අපි දන්නවා ට්‍රැෆික් එකක් හැදෙනවා. ඒ ට්‍රැෆික් එක හැදුනෙන් පස්සේ ඒක වළක්වා ගැනීම සඳහා අර මැරයින් ඩ්‍රයිව් එකට සමාන්තරව මුහුදු මතින් පාරක් හදන්න අවශ්‍ය වෙන සක්්‍යතා අධ්‍යනය නිම කරන්න මුදල් ප්‍රමාණයක් වෙන් කරා. හැබැයි මේක දැපුකු අපේ ඇලෝසියස් ගේ යාළුවා කියනවා මුහුද මැදින් පාරක් හදනවා මාළු කොහොමද දෙපැත්තේ එහාට මෙහාට යන්නේ කියලා. මම කියන්න කැමති ලෝකේ මේ වගේ හදවූ පාරවල් ඕන තරම් තියෙනවා. ඇට්ලන්ටික් ඕෂන් එක, ඒ වගේම පැසිෆික් කෝස්ට් හයිවේ එක, ආසන්නව ගත්තොත් රට ඉන්දියාවේ පැරණි මොම්බායි නගරය සහ නව මොම්බායි නගරය යා කරමින් මේ වගේ මාර්ග ඇති කරලා තියෙනවා සම්පූර්ණ මුහුද මැතින්. දැන් අපේ ඇලෝසියස් මහත්තයාගේ යාළුවා කියන විදිහට මාළු දෙපැත්තේ බලාගෙන ඉන්න ඕන, ඉන්නවා තාත්තා එක පැත්තක, අම්මා එක පැත්තක, පෙම්වතිය එක පැත්තක, පෙම්වතා තවත් පැත්තක. ඔරුවකින් යන්න පුළුවන් නම් එතුමට පුළුවන් ඔරුවෙන් ගිහිල්ලා කෙලේ කෙහෙල් ගෙඩි බෙදන්න අර බලාගෙන ඉන්න යාළුවන්ට. මම දන්නේ හැබැයි
ගරු අමාත්‍යතුමා
මාළු කෙසෙල් ගෙඩි කනවද නැද්ද කියලා. ඒ හින්දා විපක්ෂයේ මහත්තුරුන්ට කැමතිනම් තමන්ගේ හීන ලෝකවල ඉඳලා මේ වගේ ඕනතරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව විශේෂයෙන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වත් වෘත්තිකයෝ මේකේ තියෙන සාධනීය තත්ත්වයන් දැකලා මේ අයවැය ඉදිරියට යන්න ඕන, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉදිරියට යන්න ඕන කියන එක දැනටමත් තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ හොඳ දේ දකින්න, වැරදි දේ වැරදි විදියට දකින්න, හැබැයි හොඳ අමතක කළා වැරදි දේ දකින්න එපා. මෙහෙම ස්තුතියි.